Honorable Kevindu Kumarathunga, you have 6 minutes.
Mulasana Ruda Mantritumani, Api Adikarnamatumata, Stutyon Tenua, Me Panate, Me Akarete, Me Sabavi and Meti Sandaha, Diripat Kirima Sambandi. Ivagema Api Gay Stutia Tumata Pirinamenawa, Karakasa Bavasta Vedi, Paksha Paksha Silumanti Urunge, Adha Selekilata Ganimin, Hekipamanin, Vada Hunde Panatak. නැත්තම් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට එතුමා දැක්ක නම්‍යශීලීභාවයේ සම්බන්ධයෙන් දැන් ඇතැම් ඒ අවස්ථාවල මතු කරන්න නොහැකි වූ සහ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අපේ රට අද මුණ දෙන ප්‍රධානම ගැටලුවක් මේ දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් උත් පැන නැගින් නිසා මේ ගරු සභාවේ අවධානයට ඒ යොමු කිරීමට කැමැතියි දැන් මේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සමාජිකයන් තිදෙනෙක් පත් කරනවා ඒ සමාජිකයන් තිදෙනා පත් කරන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත එහා අපි එකඟයි ජනාධිපතිතුමා විසින් ජනාධිපතිතුමා රටේ රාජ්‍ය නායකයා වෙන නිසා මේ සම්බන්ධයෙන් මූලිකව ගත්තොත් ගැටලුවක් නැහැ හැබැයි එතුමා ඒ අතරතුර එතුමා අගමැති වෙලා හැටියට ඉද්දැද්දි කරපු යෝජනා වලට පටහැනිව එතුමා අගමැති වෙලා හැටියට සාකච්ඡා කරපු 21 වෙනි සංශෝධනයේදී එතුමා කතා කරේ ඒකත් ඒ සංශෝධනයත් අවසන් වශයෙන් කෙටුපත් කෙරුණේ මේ විජේදත්ත රාජපක්ෂ අධිකරණ මැතිතුමා අතින්මයි ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍ය ධූරය හැර වෙනත් කිසිම ඇමති ධූරයක් නොදරිය යුතුයි කියලා. දැන් එතුමා මුදල් ඇමති ධූරයේ දරන නිසා මේ දූෂණ වංචා වලට අදාළ වෙන බොහෝ කටයුතු අපි දන්නවා අතීත මහ බැංකුව ආදී ඒ ආයතන එතුමාගේ අමාත්‍යංශය යටතේ පවතින නිසා එතුමාම මේ පත්කිරීමේ නිලධාරියා වීම මං හිතන ආකාරයට මෙහි අපි අපේක්ෂා කරන ඒ අන්තය කරා යෑමට කෙතරම් බාධාවක් වේද කියන ගැටලුව අපි හමුවේ තිබෙනවා. දැන් මේකේ ඊටත් එහාට ගිහිල්ලා මේ තුන්වෙනි වගන්තිය සැලකුවොත් එහෙම මේ පනතේ දැන් සමාජිකයන් තුන්දෙනා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන අතර සභාපතිවරයා අර ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශකින් තොරව ඒ පත් වෙන සමාජිකයන් තුන්දෙනා අතරින් සභාපතිවරයා තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කරන්න ඉඩ තියලා තියෙනවා. මේ වගන්තිය තියෙන්නේ ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ සමාජිකයන්ගෙන් එක්කයකු කොමිෂන් සභාවේ සභාපතිවරු ලෙස පත්කම් ලැබිය යුතුයි කියලා. මේ ඇයිද කියන එක නම් ගැටලුවක්. ඇයි ආණ්ඩු පක්ෂය විපක්ෂය ජනාධිපතිතුමා ඇතුළු මේ සියල්ල නියෝජනය වෙන ව්‍යවස්ථාදායක සභාවෙන්ම සභාපතිවරයාව නම් කරන්න නැත්නම් යෝජනා කරන්න බැරි කියන ගැටලුව පැන නගිනවා. ඒකම ආපහු මේ කොමිෂන් සභාවට ලැබෙන මුදල් සම්බන්ධයෙන් තුන්වෙනි පරිච්ඡේදයේ මුදල් අපි 20 වෙනි පිටුව ගත්තොත් එහෙම රජයේ මගින් මේ පාර්ලිමේන්තු මගින් වෙන් කරන අරමුදල් වලට අමතරව එහි ආයතනයේ තියෙන මේ පාර්ලිමේන්තු වෙන් කරන අරමුදල් ආයතනයේ තියෙනවා මුදල් විෂය පවරා ඇත්තව අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටියම් මුලාශ්‍රයකින් පරිත්‍යාග තාග්ය ප්‍රධාන වශයෙන් කොමිෂන් සභාවට ලැබෙන සියලු මුදල්. දැන් නැවතත් මුදල් ඇමැතිතුමාගේ අනුමැතියට යටත්ව ඇයි මේක අධිකරණ ඇමැතිතුමා අවම වශයෙන් ඇයි අධිකරණ ඇමැතිතුමාගේ අනුමැතියට යටත් නොවන්නේ? ඇයි මුදල් ඇමැතිතුමා ඊළඟට අපිට මේ පාර්ලිමේන්තු වෙන් කරන මුදල් වලින් අමතරව වෙනත් ආයතන වලින් මෙවැනි ස්වාධීනව කටයුතු කළ යුතු ස්වාධීනව විමර්ශනය කළ යුතු ආයතනයකට කාගේ අනුමැතිය යටත්ව වුණත් මුදල් ප්‍රතිපාදන ලබා දීම සුදුසුද? දැන් අපි දන්නවා අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කටයුතු කරේ පුරාවිද්‍යා කැණීම් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යම්සි ආකාරයකට මේ රටේ බෞද්ධ සංවිධාන වලින් නැත්නම් දේශීතේශී ජනතාවගෙන් ආධාර ලැබෙනකොට එතුමා පුරාවිද්‍යා කොමසාරිස්තුමාට මේ එතුමාගේ ජනාධිපති ලේකම් හරහා ඒක අපි පාර්ලිමේ ජනමාධ්‍ය මගින් දැක්ක එතුමායි උපදෙස් දෙනවා 2023 ජනවාරි මාසේ 11 වෙනි දින ලිපිය මගින් කියන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට පැහැදිලි උපදෙස් දෙනවා කැබිනට් අනුමැතියකින් තොරව කිසිම මුදල් ආධාරයක් නැත්නම් වෙනත් ආකාරයක් මත කැණීම් කටයුතු කිරීම සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න එපා කියලා. එතකොට පුරාවිද්‍යා මේ රටේ පුරාවිද්‍යා ස්ථානයක කැණීම සම්බන්ධයෙන් ආධාරයක් ලබා ගන්න එපා කියන ජනාධිපතිවරයා ගින් එතුමාමයි මුදල් ඇමතිතුමා මෙවැනි ස්වාධීන කොමිෂන් සභාවක් නැත්නම් වෙනත් විදේශීය ආයතනයකින් මුදල් ආධාර ලබා ගැනීමට දොර විවෘත කර තිබීම
කෙතරම්ද? Member, you have one more minute.
යුක්ති සහගතද? අවසන් කරන්නම්. දැන් ඒකම මෙහි මේ පනතේ අපි ගත්තොත් එහෙම දෙවෙනි පිටුවේ දෙකේ ඈ මේක කියවෙන්නේ ආණ්ඩුව පිළිබඳ මේ කොමිෂන් සභාවේ අරමුණු අතර තියෙනවා ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය වර්ධනය කිරීම කියන පිහිටන ආකාරයට නම් මේ සිංහල පරිවර්තනයේ ආණ්ඩුකරණය පිළිබඳව මිසක් පවතින ආණ්ඩුව පිළිබඳව විය යුතු නැහැ කියන එක. ඒ වගේම තුන්වෙනි පිටුවේ පළවෙනි පේළියේ තියෙනවා ඉතාම අපැහැදිලි අල්ලස්සා දූෂණ වැළැක්වීමේ අන්තර් නියෝජිත සහයෝගිතාව කියලා. ඒ අඩුම වශයෙන් අල්ලස්සා දූෂණ වැළැක්වීමේ රාජ්‍ය ආයතනයේ අන්තර් නියෝජිතතාව ලෙස නිවැරදි යුතුය කියලා අප කල්පනා කරනවා. ඒ වගේම මෙහි ඉතා වැදගත් වගන්තියක් තිබෙනවා. මෙහි අපි හයවෙනි පිටුවේ හයවෙනි වගන්තිය ගත්තොත් එහෙම එහි එක ඔප්පු කළ විෂමාචාර්ය හෝ ස්ථිර ස්වභාවයේ ශාරීරික මානසික වෙනත් නොහැකියවන් සම්බන්ධයෙන් මේ ආකාරයට මේ කොමිෂන් සභාවේ සමාජිකයන් සම්බන්ධයෙන් යම්සි ආකාරයක දූෂණ හෝ නැත්නම් අයථා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චෝදනන් මම නැගුණොත් එහෙම ඔහුව ඒ දුරේ සමාජික වීමෙන් ඉවත් කළ යුතු බව මෙහි කියවෙනවා. මේ කාරණේ අපිට මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් උත්ප්‍රාත්මක කරන්න බැරිද? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මීට පෙර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමත් යම් කරුණු දැක්වීමක් කරා. එවැනි චෝදනාවකට ලක් වෙලා තිනවා නම් ඔවුන් මහජන නියෝජනයට කටයුතු කිරීම අඩුතරමින් ඒ චෝදනාව වලින් නිදහස් වෙන තාක්කල් උසාවියකින් අපි කියන්නේ වැරදිකාරයන් උනන් පසු නැත්නම් වෙනත් ආයතනකින් දඩේකට යටත්
වීමට
කටයුතු කිරීමට නොහැකිද? මම ඒ ප්‍රශ්නේ නගමින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඔනරබල් ගීතා කුමාරසිංහ
මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අතිශයින්ම වැදගත් මේ රටේ මං හිතන්නේ පරක් වෙලා හරි ඉතාම වැදගත් පනතකට වෙනුවෙන් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මොකද මේ රටේ මේ සියලු ප්‍රශ්න හමුවේ වැඩියෙන්ම දුක් විඳින්නේ වැඩියෙන්ම ප්‍රශ්නවලට මූණ පාලා තියෙන කාන්තාව. මම දැක්කා ඊයේ අපේ ගරු අධිකරණ ඇමතිතුමා කියලා තිබුණා මේ රටේ උසාවිවල නඩු 11,27,000ක් තියෙනවා. 33%ක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ. අපි දන්නවා මේ අල්ලස් කියන එක 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 ක්‍රම සහ විධිවලින් යනවා. කාන්තාවක් නම් බොහෝ වෙලාවට ලිංගික අල්ලස් කියන එක දෙයට මූණ පානවා. දරුවාව පාසලට දාගන්න, තමන්ගේ දරුවාව ක්‍රිකට් ටීම් එකේ වැඩ කරන්න යවනකොට බොහෝ වෙලාවට එවැනි අවස්ථාවල් වලට වඩා තමන්ගේ රැකියාවේ උසස් වීම ගන්න ඉදිරියට යන්න බොහෝ කාන්තාව ඉතාම අනුවේදනීය ලෙස මේ ලිංගික අල්ලස වෙතට මෙම පනත උදව් වෙනවා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න. ඒ වගේම මම කියන්න ඕනේ මම මේ අපක්ෂය ගැන දැන් ගොඩක් අය කියන්නේ IFM එකෙන් අහන නිසා මේගොල්ලෝ මේ වගේ පනතක් ගෙනාවා අපි මේක කලින් ගේන්නත් හිටියා කියලා. ඒක නෙවෙයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. Never too late කියලා කියනවා. අද හරි මේක පටන් අරගෙන මේක ඉදිරියට කරගෙන යමින් මේ රටේ අල්ලස දූෂණය කියන දේ තුරන් කරපු දාට විතරයි අපිට ශ්‍රී ලංකාව ගැන කීර්තියක් ඇති රටක් හැටියට ඔලුව උස්සලා ඉන්න පුළුවන් වෙන්නේ. මුළු ලෝකෙම ඉදිරියට එනකොට අපිට ආයෝජනය කරන්න කවුරු හරි එනකොට කතා කරන්නේ පළවෙනි දේ ඒ රටේ දූෂණේ වංචාව පිරීලා. ඒ දේ නැති කරගන්න නම් ජනතාවගේ ශක්තිය ඉදිරියට ගේන්න නම් අපි දැනගන්න ඕනේ මේ රටේ සියලු තැන්හි දූෂණ වංචාව තුරන් කරගන්න. මම මේ කතාව කියනවා විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ඒ අය අනිත් අයට කියන්නේ ඒගොල්ලෝ හොරු කියලා. සමහරු නම් කියනවා මුළු ඔක්කොම හොරු කියලා. ඒකෙන් කිසි කෙනෙකුට බයක් සැකක් නැහැ. මොකද ඔක්කොමලා හොරුනේ. මාත් එක හොරෙක් කියලා කියන්න නෑන කවුරුවත්. ඔක්කොමල හොරු. හොරකන් නොකරනමිය මනුස්සයටත් ඒ ලේබල් එක මලවලා මේ උත්තරීතර පාර්ලිමේන්තුට එන මිනිසුන්ට මානසික වදබන්ධනයක් දෙනවා. නමුත් මම කියනවා 1956 දිවංගත අග්‍රාමාත්‍ය SWR බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ අපේ වෙල්ගම් මැතිතුමා ඔය සේරම හොඳට දන්නවා. මැතිතුමාගේ රජයේ තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙක්ව අල්ලස් චෝදනාව මත පාර්ලිමේන්තුවෙන් දොට දැම්මා. ඒ සඳහා අවශ්‍ය කරුණු මම අනිත් ඒවත් ගෙනල්ලා තියෙනවා. අහනකොට ඒ අය කරලා තියෙන වැරදි ගැන අහනකොටත් කනගාටුවක් වෙනවා. එච්චර විශාල දෙයක් නෙවෙයි. ඡන්ද කාලෙදී එක්කෙනෙක් මැෂින් එකක් දීලා ඒ වගේ වැරදි වලට. නමුත් ඒවා අල්ලස් චෝදනා හැටියට. මොකද මට මේ කතාව කියන්න වෙලා තියෙන්නේ මා නියෝජනය කරන බෙන්තරෑල් පිටි ආසනේ 1956 තිබුණේ අම්බලංගොඩ බලපිටි ආසනේ වශයෙන්. ඒ ආසනේ නියෝජනය කළ මන්ත්‍රීතුමා සමග කුරුණෑගලහා කඩුගන්නාව ආසනේ නියෝජනය කළ මන්ත්‍රීවරු 30 දෙනාම එම කොමිසමේ තීන්දුව අනුව ප්‍රජා අයිතිය නැති කිරීම නිසා මන්ත්‍රී ධූර අහිමි වුණා. එවැනි බලගතු තත්ත්වයක් ඉදිරියටත් කරගෙන ආවා නම් මේ රටේ මේ දූෂණ වංචා සියල්ලම මර්ධනය කර ගැනීමට ඉතාම පහසුවෙන් කරන්නට තිබුණා. මන්ත්‍රී ධූර අහිමි වුණා. එදා මෙදා තුර කිසිදු අල්ලස් චෝදනා සහිත කිසි කෙනෙකුට දඩුවම් දීලා නැහැ. දඩුවම් දෙන්න උනන්දු වෙලත් නැහැ. ඒ ගැන කතා කළත් නෑ. ඊළඟට මේ පනත ගැන කතා කළහොත් මේ ඉතාම වැදගත් යෝජනා තියෙනවා. මා යෝජනා කරනවා 114 4 ආ වගන්තියට අනුව යම් දේපලක් අයුතු ලෙස උපයමි මිලදීගෙන තිබි. පරීක්ෂණයකින් ඔප්පු වුණාට පස්සේ ඒ දේපල 114 4 වගන්තියට අනුව දුවගෙන් පුතාට නෙවෙයි ඒ කවුරු ගත්තත් ඒ දේපල මිලදී ගත්ත අයගෙනුත් දේපල තහනම් කර විකුණා රජයට මුදල් ලබා ගත යුතුයි. එහෙම නොවුනොත් පරම්පරා ගණන්වලට ඒ මුදල් පරිහරණය කරමින් ඉදිරියට යමින් සියල්ල වසා ගැනීමට සමහරු සූදානම් වෙනවා. මේ වගේම අල්ලස දූෂණ ක්‍රියා මගින් යම් දේපලක් මිලදී ඇති බව ගෙන ඇති බව කොමිසමට පැමිණිලි කරන පුද්ගලයන්ටද ආරක්ෂාව ලබා දිය යුතුයි. මේ පනතින් ඔවුන්ට යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ බොරු පැමිණිල්ලක් දැම්ම කියලා ඒ අයට විරුද්ධව නඩු කියලා ඒ අයටම හිරගෙවල් වල යන්න පවා සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් අසත්‍ය ලෙස බොරු පැමිණිලි කරන අයට ඒ தත්ත්වය උදා කර දෙන්නටත් මෙම පනත මගින් පුළුවන් වෙලා තියෙනවා. මොකද එහෙම අසත්‍ය චෝදනා නගන අයට ඒක ඔප්පු කරගන්න බැරි වුණොත් ඒ தත්ත්වය අනිවාර්යයෙන්ම ඒකට මූණ දීමට ඒ අයට සිද්ධ වෙනවා. මම කියනවා කාන්තාව ගැන කාන්තාවකට දූෂණයක් තමන්ගේ ජීවිතේට අකරතැබ්බක් සිදු වුණොත් ඇයි කීවරක් එම දූෂණයට ලක් වෙනවද මේ රටේ? මාධ්‍ය මගින් ඇගේ මුළු ජීවිතේම විනාශ කරනවා. තමන්ගේ ගමේ තමන්ගේ රටේ ඒ පළාතේ ඉන්න බැරි වෙනවා. දරුවන්ට ජීවත් වීමට තිබෙන අයිති නැදනවා. බොහෝ කාන්තාවන් තමන්ට සිද්ධ වෙන අකරතැබි වලින් ඉවසාගෙන සිටින්නට පුරුදු වී සිටින්නේ අපේ රටේ. මෙන්න මේ කාරණය නිසා ඔවුන්ට සහනයක් ගන්න කිසිම අවස්ථාවක් ලබා නොදෙන තත්ත්වයක් උදා වෙලා තියෙන නිසා. ඒ වගේම මිනිස්සු කියනවා මිනිස්සු හැටියට කිසියම් විදිහේ කොමිසමේ සමාජිකකෝ නිලධාරියෙකෝ අල්ලස්ෝ දූෂණ
ක්‍රියාවක
නිරත වන බවට චෝදනාවට
Honorable Minister, you have 2 more minutes.
මම අනිත් කාරණේ කියනවා රාජ්‍ය සංවිධාන වලට පමණක් මේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මේ කටයුතු මේ විදියට ගියාට පෞද්ගලික අංශය ගැන බලන්න. මේ රටේ කී දහහක් අද අල්ලස් දෙමින් පිටරටවල රස්සාවල් දෙන්න පොරොන්දු වෙලා තියෙනවද? ඔවුන් ඒ ගන්නේ අල්ලස් නෙවෙයිද? ඒ අල්ලස් කෙලින්ම බැංකුවලට යවන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට ඒ දරුවෝ ගොඩක් අය රටවල් වලට යන්න සිහින මවමින් අසාධාරණයට ලක් වෙලා තියෙනවා. මං හිතන්නේ මේ පනත මේ වගේම මේ පෞද්ගලික අංශවලින් කරන දේවල් ගැන කල්පනා කරන්න ඕන. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වගකීම ඉෂ්ට කරන අතර දේශපාලනිකයින්ට තමයි බොහෝ වෙලාවට ඇගිලි දික් කරන්න. නමුත් අපි බලාගෙන හොඳින් බලාගෙන ගියාම මම මේ දේශපාලනයට ආවට පස්සේ ඉගෙනගත්ත දෙයක් බලාගත්ත දෙයක් දැනගත්ත දෙයක් තමයි අපි විශ්වාසයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවෙන මේ වැරදි තුටු පඬුරු සමහර අවස්ථාවලදී ඒව ලිකන් නොදෙනෙන තාලෙට තමයි මේ අල්ලස් ලබා දෙන්නේ. ඉතින් ඒ එවැනි ක්‍රම සහ විදි අතර මේ පනතින් පුළුවන් වෙලා තියෙනවා ඔවුන්ව කොටු කරගෙන ඔවුන් වෙනුවෙන්. නමුත් මෙම තැන්වලට ඇවිල්ලා සාක්කි දෙන අයගේ ආරක්ෂාව ආරක්ෂා කරන්න මේ පනත බැඳිලා ඉන්නවා. ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද බොහෝ අය ඉදිරියට ඇවිල්ලා අපේ රටේ කිසි දෙයක් කියන්න කරන්න බයයි. මොකද ඔවුන් දන්නවා ඔවුන්ට ඊට පස්සේ ඒකෙන් ඉතාම තදබල ලෙස අගතියට පත් වෙන සිද්ධ වෙනවා කියලා. ඒක නිසා අපි දරුවන්ට කාන්තාවන්ට
honorable minister please wind up, time is up.
මේ ක්‍රීඩා අධිකාරි දිහා බලන්න. ක්‍රීඩාවට දරුවන්
honorable minister please wind up.
මේ සියලු දෙයින්ම මේ 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 පනත ඇත්තටම පරක්කු වෙලා හරි මේ පනත ඉදිරිපත් කරමින් ඉක්මනට මේ ක්‍රියාවට යොදවන්නට සියලු දේවල් ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. විජේදාස රාජපක්ෂ ගරු අධිකරණ ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා උවමනාවෙන් ඕනෑකමින් මේ සඳහා ඉදිරිපත් වීම ගැන.
honorable වෙල්ගම්
ගරු ඇමතිතුමිය, මම දන්නවා ඔබතුමිය බොහොම ඔබතුමිය කවදාකවත් උරගම් කළා නැහැ. මම ඒ සාධිතේ දිනවා. මොකද ඔබතුමියට ඕන තරම් සල්ලි තියෙනවා. ඉතින් ඔබතුමිය ගැන කියන්න අල්ලපු ආසනයේ ඉන්න මම තමයි හොඳම මම හිතන්නේ ක්‍රෙඩිට් එකක් දෙන්න පුළුවන් නම් දෙන්න ඕන මිනිහා. ඉතින් මම ඒක දෙනවා. නමුත් මම එක ප්‍රශ්නයයි කියන්නේ, දැන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා පෞගිය බකවානුවේදී හොරකම් කරපු දේවල් නැවත ලබා ගනී කියන එක. දැන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අපි ඕන තරම් පණක් ඉදිරිපත් කරලා තියෙනවා ආපස්සට දාලා, ආපස්සට අවුරුදු 10 15 දාලා මේ සභාවේදී ඔබතුමිය මම අපි අත උස්සලා තියෙනවා. ඉතින් මේකත් මම අපේ විජේදාස රාජපක්ෂ මහත්තයාට කිව්වා. මම ඡන්දෙ දුන්නා. හැබැයි ඡන්දෙ දුන්නට මේක ආපස්සට දැම්මොත් මේ දෙපැත්තෙන් මෙන්න හොරු අල්ල ගන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේ කියන්න
ඕන. Thank you. honorable තුෂාර ඉන්දනි.
මම සුතේ ගරු මෝර
ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මන්ත්‍රීතුමනි, දූෂණ විරෝධී පනත් කැටුම් පතක් සම්බන්ධයෙන් අද සාකච්ඡා කරනවා. අපි මේ කාරණයට විරුද්ධ නැහැ. නමුත් අපිට අතීතයට බලපාන ආකාරයට වැරදි කරපු අයගේ වන්දි ලබා ගන්නා ආකාරයට මේවා සංශෝධනය වුණොත් තමයි මේක පිළිබඳව අපිට සෑහීමකට පත්වන්න වන්නේ. විජේදාස රාජපක්ෂ මැතිතුමා එතනත් වහලා ගහවා වගේ දැක්කා. අපි ඒවා ගැන අපි සැලකිලිමත් නැහැ කියන එක කියන්න ඕනේ. දැන් විශේෂයෙන් අර ලෝකයේ පුරා තියෙන විලිලජ්ජාවෙන් ගැලවෙන්න මේක ලෝකයට පෙන්වීම සඳහා ගහන බෝඩ්යක් හැටියට තමයි අපි දකින්නේ. බුදු සරණයි දෙවි පිහිටයි කියලා ගහලා ඇතුලේ හරක් මස් අදින ලොරියක් හැටියට මේක මේ අවදි නවනින්දාවෙන් ගැලවෙන්න ගහන දෙයක් හැටියට තමයි අපි මේක දකින්නේ. දැන් කතානායකතුමනි, වැඩියෙන්ම සුදු අඳින්නේ වැඩියෙන්ම පව් කරන මිනිස්සු කියලා සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා. ලෝකයේ අපකීර්තිමත් ජාතියක්, රටක් දූෂිත චෞරයන්ගේ පාරාදීසයක් කියන කාරණේ අද ලෝකේ පුරා පැහැදිලි ප්‍රසිද්ධ වෙලා තියෙනවා. 2022 ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කරපු සමීක්ෂණයකදී අපිට ලැබිලා තියෙන දූෂිතම රටවල් අතර අපි 101 ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා මම මේක දකින්නේ අටුව කඩලා පුටුව හදන පණතක් හැටියට තමයි මේ දකින්නේ. ඇයි මම එහෙම කියන්නේ? දැන් මීට කලින් හදපු අටුවල්, මීට කලින් හදපු පනත් අවස්ථා ආයතන රාශියක් මේ අපේ රට තුල තියෙනවා. 1994 අංක 19 අල්ලස්සා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත, 1954 අංක 11 දරන අල්ලස් පනත, 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත, දැන් මේ 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 පනත් මේ නීතිමය ප්‍රතිපාදන සියල්ල තිබිලත් ඉෂ්ට නොවුණු දේ, ඉෂ්ට නොකළ දේ, දැන් මේ අලුතෙන් ඒ තිබිච්ච අටුව කඩලා මේ හදන්න හදන පුටුවෙන් අපිට ඉෂ්ටවේද කියන බරපතල සැකය මේ අවස්ථාවේදී මට තියෙනවා. ඒකම මම කියන්නට ඕනේ. දැන් කරුණාකරලා මේ වැරදි දූෂණය කරලා මේ රට බංකොලොත්භාවයට පත් කරලා අපිව අපකීර්තියට පත් කරපු ඒ දූෂිතයින්ට අතීතයට බලපාන පරිදි මේ නීතිය පිළිබස්සර යන්න ඕනේ. වැරදි කෙරුවනම් ගසා කෑවනම් ඒ ගහකාපු දේවල් ආය ආපහු ඒ වත්තන් අපිට අත්පත් කරගැනීමේ හැකියාව තියන්න ඕනේ. විජේදාස රාජපක්ෂ මහත්තයා දැන් අද කියනවා අපිට ඇහුණා ඒව මේකේ අත්තර්ගත වෙලා තියෙනවද කියන එක. තියෙනවා කියන එක. හැබැයි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාගේ වචන අපි විශ්වාස කරන්නේ නැහැ. එතුමා අවස්ථා ගණනාවක මෙහෙම තුරුම්පු ගොඩක් ගැහුවා. අපි දැක්කා 2015 යහපාලන ආණ්ඩුවෙත් අධිකරණ ඇමතිවරයා හැටියට හිටියේ විජේදාස රාජපක්ෂ මහත්තයා. අගමැතිතුමා හැටියට හිටියේ දැන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට ඒ හදපු අටු ටික කඩලා දැන් මේ පුටුව හදන්නෙත් ඒ බාස්ලා දෙන්නමයි. ඒ වඩු බාස්ලා දෙන්නම තමයි 2015 යහපාලන ආණ්ඩුව කාලේ ඒ අටුව කඩලා ඒ අටුව නිර්මාණය කරපු වඩු බාස්ලා දෙන්නම තමයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්තයත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත්. ඉතින් ඒ බාස්ලා දෙන්නම තමයි මේ ඒ අටුව කඩලා දැන් මේ පුටුව හදන්නේ. එතකොට සිද්ධ වෙච්ච දෙයක් නැහැ. අපි දැක්කනේ දැන් මේ රටේ බොහොම ප්‍රසිද්ධ අපරාධ සුනාමි සහන වංචාව, මිග්ජානා ගණදෙනුව, ග්‍රීක් බැඳුම්කර වංචාව, එතනින් පස්සේ වර්තමාන මේ මෑත කාලයේ බැඳුම්කර වංචාව, සීනි බදු සහනය, පොල්තෙල්, ඇන්ටිජන්, සුදුලූණු, එතනින් පස්සේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව, නිව් ඩයමන්, මේ වගේ වංචා රාශියක් හෙළිදරව් කරගත යුතුව තියෙද්දි මේවා එක තමයි තවත් එතනින් එහාටත් ඒවත් තියෙද්දි. එතකොට මේ පරණ බාස්සුන් ඇහලා දෙන්නම තමයි දැන් මේ ආයෙ මේ අලුත් පනදත් මේ ගේන්න හදන්නේ. අර පහුගේ අතීතයට බලපාන කතා කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි කියනවා මේ පරණ බාස්සුන් ඇහලා දෙන්නට කරුණාකරලා අපි මේවා දැකලා තියෙනවා, විඳලා තියෙනවා, මේවා ලස්සන වචනවලට විතරක් සීමා වෙලා අපිට බොරුවට මේ සවුකොළ දාලා ගොක්කොළ දාලා මේක හැඩ කරන්න එපා කියන කතාව මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් අපි කියන්නට ඕනේ. ඉතින් ඒකම දැන් අපි දැක්කනේ පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා, විජේදාස රාජපක්ෂලා මහත්තයලා දාපු නඩු අපි දැක්කා. අර මාදුළුවාවේ අපේ සෝභිත ස්වාමීන් වහන්සේ ඒ යහපාලන සංකල්පයේ ගොඩනගලා මේ රටේ දූෂණයට තිත තියන්න අවශ්‍යයි, දූෂිත දේශපාලකයින්ට දඬුවම් දෙන්න අවශ්‍යයි කියන සංකල්පයක් ගෙනල්ලා 2015 අපේ ආණ්ඩුවක් ඇවිල්ලා අපි දැක්ක මේ රනිල් වික්‍රමසිංහ බාස්සුන් නැහැයි, විජේදාස රාජපක්ෂ බාස්සුන් නැහැයි ගහපු ගැට සර අර කරමුලෙන් අහුවෙන නඩු තියෙද්දි, තාජුදීන් ඝාතන, මිග්ජානා ගණදෙනු වගේ කරමුලෙන් අහුවෙන නඩු තියෙද්දි මේ දෙන්න මේගොල්ලෝ දැම්මේ ජිල්බෝල නඩු, කැරම් බෝඩ් බෙදා දීමේ නඩුව, සිල් රජ බෙදා දීමේ නඩුව, තහඩු බෙදා දීමේ නඩුව, නිදොස් කොට නිදහස් වෙන නඩු, සිල් රජ බෙදා දෙන නඩුව දාලා බැසිල් රාජපක්ෂ මහත්තයා අපරාධකාරයෙක් කියලා හිරේ දැම්ම නම් එහෙම බන්ධනාගාරේ වටේ උපාසකම්මලයයි මල් වට්ටි අරගෙන අපිට මේ සිල් සමාදම් වෙන්න රෙදි බෙදුවට මේ උත්තමයා හිරේ දැම්ම කියලා. ඒ නිසා මේ දාන්න තියෙන නඩු දාන්න තියෙද්දි ඒ වෙනුවට ජිල්බෝල නඩු දාපු බාස්සුන් ඇහලා දෙන්නෙත් තමයි මේ අටුව කඩලා පුටුව හදන්නෙත් කියන එක මේ අවස්ථාවේදී මම විශේෂයෙන් අපි කියන්න ඕනේ. මට ඉතින් ඒ අතර මට පොඩි කතාවක් කියන්න මතක් වෙනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. පොඩි කතන්දරයක්. මම මේක මීට අවස්ථාවකත් කියලා තියෙනවා. හැබැයි අද ගැළපෙනම නිසා මම ඒ කතාව නැවතත් කියනවා. බොහොම ඈත කාලෙක ඔය 1900 මුල් කාලේ බොහොම දුෂ්කර පළාතක බොහෝම කටුක දුෂ්කර පළාතක පාසලක් තිබුණා. මේ පාසලේ හිටියේ එකම ගුරුවරයයි. ඒ ගුරුවරයාම තමයි විදුහල්පති මුල් ගුරුවරයා ලොකු මහත්තයා.
විනාඩි දෙක කාලයක් තියෙනවා.
කතාවක් කියන්න ඇති. මේ බොහොම ඈත පළාතක දුෂ්කර පාසලක් තිබුණා. ඒ දුෂ්කර පළාතේ මුල් ගුරුවරයාත් එකම ගුරුවරයාත් එකම එක ලොකු මහත්තයෙක් හිටියා. මේ ලොකු මහත්තයා ඒ පාසලේ ගුරු නිවාසේ තමන්ගේ වැඩ කටයුතු කරගනිමින් උගන්වමින් ඉන්නකොට ඉස්කෝල නෝන මහත්තයෙකුට හම් වුණා ස්ථාන මාරුවක් ඒ පාසලට. මේ ඉස්කෝල නෝන ඒ පාසලට ගියපහම ඒ වැදගත් විදිහට නවතින්න කිසිම තැනක් නැහැ. හේන්වල පැල්පත් තියෙන්නේ. අන්තිමට බැරිම තැන මේ ඉස්කෝලේ ලොකු මහත්තයා කිව්වා කමන්නෑ නෝන මහත්තයා මගේ ගුරු නිවාසේ කමන්නෑ ඔබතුමියත් මගේ ගුරු නිවාසේ පදිංචි වෙලා ඉන්න ඔබතුමිය ඇතුලේ නිදාගන්න මගේ ඇඳේ මං එළියට එලා නිදාගන්නම් කියලා එකඟ කරගත්තා. දැන් මේම අවුරුද්දක් විතර මුල් ගුරුතුමා එළිය පිලේ නිදාගන්නවා, අර ගුරුතුමිය ලොකු මහත්තයාගේ ඇඳේ නිදාගන්නවා. මෙහෙම ඉන්නකොට ලොකු වැස්සක් වහින්න පටන් ගත්තා. ඒ වැස්ස වහිනකොට අර පිලට වැටෙන වතුරෙන් අර ලොකු මහත්තයා තෙමෙනවා. දැන් අර ඉස්කෝල නෝන මහත්තයාට දුකයි. ඉස්කෝල නෝන මහත්තයා කතා කරලා කියනවා, කමන්නෑ ලොකු මහත්තයා එන්න, මේ ඇඳ අපි දෙන්න බෙදාගම්මු, මෙච්චර කාලයක් හිටපු මට ඒක ප්‍රශ්නයක් නෑ කියලා ලොකු මහත්තයාට එක පැත්තක් තියලා ඉස්කෝල නෝන මහත්තයා කොට්ටකින් කොට්ටයක් මැදට දෙපැත්තට තියන, දැන් කොට්ටේ දෙපැත්ත දෙන්න නිදාගන්නවා. දැන් මෙහෙම අවුරුද්දක් නිදාගන්නවා, දෙකක් නිදාගන්නවා, තුනක් නිදාගන්නවා. මෙහෙම ඉඳලා මේ පාසලේ ළමයි ටික ගියා අධ්‍යාපන චාරිකාව. අධ්‍යාපන චාරිකාවක් ගිය මල්වත්තට ගුරු දෙගුරු ශ්‍රීවල්ල යනකොට මේ පොඩි ඇල මාර්ගයක් තිබුණා එහා පැත්තට පයින්. දැන් අර ළමයි ටිකයි දෙමව්පියෝ ටිකයි ඉස්කෝල නෝනයි කට්ටියම ඇලෙන් එහා පැත්තට පැනලා, තාම ලොකු මහත්තයා ඇලෙන් මෙහා පැත්තට වෙලා බලා ඉන්නවා, ඇලෙන් එහා පැත්තට පැනලා නැහැ. අර ගුරුවරු කියනවා, කමන්නෑ ලොකු මහත්තයා පයින්න මේ ඇලෙන් එහා පැත්තට. එතකොට අර මූලාසනේ කතා මන්ත්‍රීතුමයි අර ඉස්කෝල නෝන කිව්වලු, අවුරුදු තුනක් තිස්සේ කොට්ටෙන් මෙහා පැත්තට පැනමු නැති ඔය මනුස්සයා මේ ඇලෙන් එහා පැත්තට පරිද පිස්සු දනේ කියලා මේ ඉස්කෝල නෝන කිව්වලු. ඉතින් ඒ වගේ තමයි අපිට කියන්න තියෙන්නේ, මේ 2015 හොරු අල්ලනවා කියලා බලයක් අරගෙන ඒ ජනතා වරමෙන් ආණ්ඩුවක් පිහිටෝලා ඒ ආණ්ඩුව තුළ මේ හිටපු බාසුන් නැහැලා දෙන්නම අවුරුදු පහක් තිස්සේ අල්ලපු නැති හොරු ටික දැන් ආයේ ආපහු ඒ බාසුන් නැහැලා දෙන්නම ආපහු මේ රාජපක්ෂ ආණ්ඩුවට සැට්ටලා ඒ රාජපක්ෂලාගේ පිහිටෙන් ඒ අය ජනාධිපතිකම් අරගෙන ඒ අය ඇමතිකම් අරගෙන ඒ අයගේම පිහිටෙන් ඒ ඉන්න බාසුන් හැල දෙන්න මේ අයගේ හොර ටික අල්ලයිද කියන කාරණය ගැන මතක් කරමින් මේක සම්පූර්ණ විහිළුවක් බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගෞරව සෙවනේ සුතුරයි චන්ද්‍රකාන්තන්.
இன்று நீதியமைச்சரால் இந்த அவையில் சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற லஞ்ச ஊழல் திருத்த சட்டத்திலே விவாதிப்பதிலே நான் மகிழ்ச்சி அடைகின்றேன். முக்கியமாக லஞ்ச ஊழல் என்பது மக்களால் ஆணை வழங்கப்படுகிற அரசியல்வாதிகளும் அரசால் அதிகாரம் அளிக்கப்படுகிற அதிகாரம் படைத்த வர்க்கத்தினருக்கும் அதேபோன்று என்னதான் நடந்தாலும் பரவாயில்லை, எங்களுடைய பணிகளை முடித்து விட வேண்டும் என்கிற மக்களாலும் இந்த லஞ்ச ஊழல் என்பது மலிந்து கிடக்கிறது. இதை கடந்த காலங்களிலே ஒழிப்பதற்கும் குறைப்பதற்குமான பல நடவடிக்கைகள் எடுக்கப்பட்டிருந்தாலும் அது பெரிதாக கைகூடவில்லை. அதன் காரணமாக இன்றாவது இன்னும் கொஞ்சம் பலமான நாங்கள் கடந்த காலங்களில் பட்ட அனுபவங்களையும் பிரச்சனைகளையும் கருத்தில் கொண்டு சில திருத்தங்களோடு இவை கொண்டு வரப்படுவது என்பது வரவேற்கத்தக்கது. சட்டத்தை ஆக்குவது முக்கியமல்ல, சட்டத்தை அமலாக்குகிற நிறுவனம் உறுதியாக இயங்க வேண்டும். அதுக்கு தேவையான உதவிகளை சட்டம் செய்வது போல அரசும் அதற்கான ஒத்துழைப்புகளையும் சரியானவர்கள் நியமித்து அதுக்கு தேவையான அவசியமான தொழில்நுட்ப வசதிகளை எல்லாம் ஏற்படுத்தி கொடுக்க வேண்டும். அப்பொழுதுதான் இந்த நாடு மிக விரைவான வளர்ச்சியை லஞ்ச ஊழலை குறைத்துக் கொள்ள நாடாக அமையும் என்று நம்புகிறேன். அந்த அடிப்படையில் இவையெல்லாம் நடந்தேற வேண்டும் என்பதுதான் பாராளுமன்றத்தினதும் பொதுமக்களினதும் எதிர்பார்ப்பாக இருக்கிறது. ஆகையால் நான் ஆரம்பத்திலே கூறிய போல அரசியல்வாதிகளும் அதிகாரிகளும் குறிப்பாக மக்களும் மிக கூடிய கவனம் செலுத்த வேண்டும். குரல் எழுப்புகளோடு சேர்ந்து குரல் எழுப்பாமல் எவன் கேடு கட்டு போனாலும் மக்கள் அழிந்தால் என்ன, என்னுடைய பணியை முடித்துவிட வேண்டும் என்கிற அந்த கூட்டத்தினர் திருந்தாத வரைக்கும் இந்த லஞ்ச ஊழல் என்பது தலைவிரித்து ஆடத்தான் செய்கிறது. உண்மையிலே கடந்த காலங்களிலே இந்த லஞ்ச ஊழல் ஆணைக்குழு சம்பந்தமாக எனக்கும் ஒரு அனுபவம் ஏற்பட்டது. நான் மட்டக்களப்பு மாவட்டத்தின் பாராளுமன்ற உறுப்பினராக கடமையாற்றுபவன். நான் ஒருமுறை எங்களுடைய மாவட்டத்திலே வருகிற பொழுது மக்கள் என்னை சந்தித்து சொன்னார்கள், கிரான் பிரதேசத்திலே கோரகல்லி மடுவிலே ஒரு சிவனாலயம், யாழ்ப்பாணத்தை மையமாக கொண்ட சிவ தொண்டு நிறுவனம் என்கிற ஒரு அமைப்பு ₹1,60,000 ஒரு காணியை வாங்கி சிவனாலயம் அமைக்கப் போகிறது என்று சொன்னார்கள். இது எங்களுக்கு தெரியாமல் இடம்பெறுகிறது. நான் பின்னர் இது எப்படி இந்த ஆலயம் அமைக்கப் போகின்றீர்கள், இதற்கான தேவைப்பாடு என்ன, இந்த எந்த நிதி உதவியிலே அமைகிறது, இந்த காணி எப்படி பெற்றுக்கொண்டீர்கள் என்று தேடிய பொழுதோ மிகப்பெரிய அதிர்ச்சியும் கவலையும் ஊழலும் நடந்திருப்பதை அவனித்தேன். ஒரு யாழ்ப்பாணத்தை மையமாக கொண்ட ஒரு சமூக நிறுவனம், ஒரு மத நிறுவனம், ஒரு அரசுக்கு சொந்தமான எல்ஆர்சி என்கிற நிறுவனத்துக்கு சொந்தமான காணியை மிக இலவாக பெற்றிருந்தது. அந்த காணி எப்படி விற்கப்பட்டது என்று தேடிய பொழுதோ மிக கவலை அடைந்தேன். 12 ஏக்கர் காணியை வெறும் 1,06,250 ரூபாய்க்கு பொடிவண்டா எஸ்ஆர் பொடிவண்டா என்பவர் வாங்கியிருக்கிறார். அப்படி வாங்கப்பட்ட காணியை மட்டக்களப்பு அம்பாறை மட்டக்களப்பு திருவோணமலை அம்பாறைக்கு பொறுப்பாக இருந்த விமல்ராஜ் என்பவர், காணி எல்ஆர்சியுடைய பிரதி பணிப்பாளர், அவருடைய தம்பியை கொண்டு சர்க்குணராஜாவுக்கு 5 கோடி ரூபாய்க்கு விற்கிறார். அந்த சர்க்குணராஜா 1 ஏக்கரை சிவதொண்டிலேயே விற்கிறார். ஏனைய காணிகளை அவர் 15 கோடிக்கு விற்றிருக்கிறார். இவையெல்லாம் மிகப்பெரிய ஊழல். அங்கிருக்கிற அனைத்து மக்களுக்கும் தெரிந்தபடியும் இது அரசு சொத்து, இது முறையாக கையாளப்படவில்லை. எல்ஆர்சியில் தேடிய பொழுதோ அது முறையாக கெசட் பண்ணப்பட்டு கையளிப்பு செய்யப்படவில்லை என்கிற குறைபாடுகள் எல்லாம் அடங்கிய ஒரு ஆவணத்தோடு நான் 2022 3/8 அன்று நான் லஞ்ச ஊழல் ஆணைக்குள்ளே என்னுடைய வாக்குமூலத்தை பதிவு செய்திருந்தேன். ஆனால் அதற்கு எந்த விதமான நடவடிக்கையும் எடுக்கவில்லை. அது சம்பந்தமாக நான் தொலைபேசி அடுத்த பொழுதும் தலைவரை சந்திக்க முயன்ற பொழுது கூட எங்களால் அங்கு செல்ல முடியாமல் போனது. ஆகையால் எதிர்காலத்திலே இப்படியான விடயங்கள் இடம்பெறக்கூடாது. ஒரு வழக்கு பதிவு செய்யப்பட்டிருந்தால் அல்லது ஒரு குற்றம் இழைக்கப்பட்டதாக தகவல் கிடைத்தால் அதை தேட வேண்டும், ஆராய வேண்டும். அதற்கு நடந்தவற்றையெல்லாம் அந்த குறித்த நபர்களுக்கு சொல்லக்கூடிய முறைமையும் வந்திருக்கும் என்று நம்புகிறேன். அதில் இப்படியான விடயங்கள் உடனடியாக ஆராயப்பட்டு வழக்கு தொடுக்கப்பட்டு சட்டத்தின் நிறுத்தப்பட்டு தண்டனை வழங்கப்படுகிற பொழுதுதான் நிறுவனத்தை நடத்துகிற அதிகாரிகளும் மக்களும் நம்பிக்கை கொள்வார்கள். இல்லை என்றால் நான் சொன்னேன், 5 கோடி ரூபாய் வழங்கிய அந்த விமல்ராஜுடைய தம்பி கிழக்கு பல்கலைக்கழகத்தினுடைய ஒரு காவலாளியாக கடமை புரிகிறார். அந்த காவலாளியாக கடமை கிழக்கு பல்கலைக்கழகத்துக்கு எல்ஆர்சியால் பணி நீக்கம் செய்யப்பட்ட அதே விமல்ராஜ் அந்த யூனிவர்சிட்டி குழுவிலே புத்திஜீவ குழாமிலே இணைக்கப்பட்டிருக்கிறார். இப்படித்தான் எங்களுடைய நாட்டினுடைய லஞ்ச ஊழல் ஒழிப்பு ஆணைக்குழுவின் செயல்பாடும் அரசு நிறுவனங்களும் இயங்குகிறது என்கிற பொழுது வெக்கி தனைகுலிய வேண்டிய சூழல் ஏற்பட்டிருக்கிறது. ஆனால் இவையெல்லாம் ஒழிக்கப்படுகிற ஒரு உதாரணத்தை மாத்திரம் நான் சொன்னேன். இப்படி சிறிய சம்பவங்கள், பாலியல் லஞ்சம் கோரல் என்று பல லஞ்ச ஊழல்கள் மலிந்து கிடக்கிறது. இது மாத்திரமல்ல, நான் அரசியல் சம்பந்தமான விடயங்களை இங்கு பேசக்கூடாது இருந்தேன். இருந்தாலும் எனக்கு முன்னால் பேசிய ஸ்ரீதரன் அவர்கள், தமிழ் தேசிய கூட்டமைப்பின் நாடாளுமன்ற உறுப்பினர், அவர் உண்மையிலே ஒரு நிதானமான அரசியல்வாதி, நிதானமாக பேசுபவர். இருந்தாலும் அவர் குறிப்பிட்டிருந்தார், கடந்த காலங்களிலே நல்லாட்சி காலத்திலே பழிவாங்கப்பட்ட என்னுடைய பெயரை குறிப்பிடாவிட்டாலும் என்னோட சம்பந்தப்பட்ட வழக்கை எல்லாம் அவர் இழுத்து பேசியிருந்தார். கௌரவ பாராளுமன்ற உறுப்பினர்களே, லஞ்ச ஊழல் என்பது மக்களால் வழங்கப்படுகிற ஆணையை வைத்துக் கொண்டு ஒரு அரசை அமைப்பதற்காக நீங்கள் திருப்தி கொள்வதற்காக எடுக்கப்படுகிற முயற்சியும் கூட ஒரு ஊழல் என்பதை நீங்கள் முதலீட்டுக் கொண்டாக வேண்டும். 2015 ஆம் ஆண்டு ஆட்சிக்கு வருவதற்காக நீங்கள் நல்லாட்சி என்கிற அந்த போர்வையிலே மறைந்து நீங்களும் உங்களுடைய கூட்டம் உங்களுடைய தலைவர்களும் குறிப்பாக எங்களுடைய எதிர்கட்சி கொறடா கிரியல்லையை விட மிக மோசமாக அந்த ஆட்சியை பாதுகாக்க வேண்டும் என்று சுமந்திரம் போன்றவர்கள் முயன்றதை நீங்கள் நடந்துவிட வேண்டாம். நான் கைது செய்யப்பட்டு சிஐடியிலே தடுத்து வைக்கப்பட்ட பொழுது முன்னாள் அமைச்சராக இருந்த மங்கள சமர விக்ரம அவர்கள் தொலைபேசியிலே பிள்ளையாவுடைய நிலவரம் என்ன என்று கேட்கிற பொழுது நான் அருகாமையில் இருந்தேன். இப்படி பழிவாங்குவதற்காக அரசியல் செய்த ஒரு குழுவினர் இன்னமும் அதை பற்றி பேசிக் கொண்டிருப்பது என்பது வேதனை. உங்களுடைய கடந்த கால அரசுகளை பற்றி நீங்கள் மறந்துவிட வேண்டாம்.
கௌரவ உறுப்பினர், இன்னும் 2 நிமிடங்கள் இருக்கின்றது.
அப்படியா?
2 more minutes.
ஆகையால் அவர்கள், நீங்கள் கடந்த காலங்களிலே தேர்தலை வெற்றி பெற்றவர்களை சுட்டு கொண்டு விட்டு அரியந்திரம் போன்றவர்கள் நியமித்தீர்கள். தேர்தல் கேட்டபொழுது கனவேறி சுட்டு தள்ளினீர்கள். மட்டக்களப்பிலே மக்களால் புறக்கணிக்கப்பட்ட ஒருவர் ஏதோ ஒரு விதத்திலே மரணித்தார் என்பதற்காக குரல் கொடுத்து என்னை போன்ற அப்பாவிகளை, மக்களுக்காக பணியாற்ற வந்தவர்களை சிறையிலே அடைத்து எங்களுடைய கருத்துக்களையும் கிழக்கையும் அழிக்க எண்ணினீர்கள். அது மாத்திரமல்ல, அவருக்கு உங்களுடைய அமைப்பிலே மாமனிதர் பட்டம் கொடுத்து மகிழ்ந்தீர்கள். ஆகையால் உங்களுடைய அசிங்கமான அரசியலை பேசி மீண்டும் பழைய நிலைமைக்கு மக்களை இட்டு செல்லாமல் மக்களுக்கு சரியானவற்றை பேசி சரியானவற்றை பெற்றுக் கொள்வதற்கு நீங்கள் முயற்சியில் எடுக்க வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். அது மாத்திரமல்ல, இந்த லஞ்ச ஊழல் எல்லாம் குறைக்கப்படாமல் விட்டால் நாங்கள் கடந்த காலங்களைப் போல வெறுமனை பேசிக் கொண்டிருக்க முடியுமே ஒழிய களத்திலே அல்லது மக்கள் மத்தியிலே மாற்றங்கள் ஏற்பட்டுவிட முடியாதுன்னு நம்புகிறேன். ஆகையால் இந்த சட்ட மூலமானது அமலாக்கப்படுகிற பொழுது ஒரு தூய்மையான அரச நிர்வாகம், அரச கொள்கைகள் சரியாக அமல்படுத்த வேண்டும் என்பதுதான் எங்களுடைய கோரிக்கையாகவும் இருக்கிறது. இதை பாதுகாத்து வழிநடத்துவதற்கு அமைக்கப்படுகிற குழுக்களும் திறன்பட்டவர்களாக, எந்த விதமான எதிர்பார்ப்பும் இல்லாதவர்களாக, ஆசை இல்லாதவர்களாக இருக்க வேண்டும். இல்லையென்றால் ஆசை கொண்ட மனிதர்களை நியமித்தால் நிச்சயமாக அவர்களுடைய ஆசைகளையும் தேவைகளையும் பூர்த்தி செய்து கொள்வதற்காக எங்களுடைய வழக்கை போல பல விடயங்கள் நடந்து முடியும். அந்த வழக்கிலே மறக்க முடியாதன்மை, நீதித்துறையை கூட நம்ப முடியாதென்பதற்கு ஒரு சாட்சி, நீதிவான் நீதிமன்றத்திலே குற்றப்பத்திரிகையை தாக்கல் செய்த பொழுது நீதிவானாக இருந்தவர்தான் பிற்காலத்திலே மட்டக்களப்பு நீதி மேல்நீதிமன்ற நீதிபதியாக தரமுயர்த்தப்பட்டார், பதவி உயர்த்தப்பட்டார். அதற்கு கூட நல்லாட்சி தான் உதவி செய்தது. ஆகையால் கெட்ட மனிதர்கள் தங்களுக்கு அதிகாரத்தை பிழையாக பயன்படுத்தி அதிகாரத்துக்கு வருகிற பொழுது எல்லா அரசு நிர்வாகமே சீரழிந்துவிடும் என்பதையும் இங்கு கோடிட்டு காட்டி முடித்துக் கொள்ள. நன்றி, வணக்கம்.
நன்றி. ஆனரபிள் நிரோஷன் பெட்ரோ, ஆர்டர் பிளீஸ். மூலாசனை சந்தா மந்திரிவரைக்கு நமக்கு யோஜனா கரன். மூலாசனை சந்தா மந்திரிவரைக்கு நமக்கு
யோஜனா கரன்.
ஸ்தீர கரன்.
அகே ஸ்தீர கரன்.
கின்ஸ் நில்சன் வந்தோம்.
ගරු නිරෝෂන් ප්‍රාන්ත මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින දූෂණ විරෝධී පනත අපි විවාද කරන වෙලාවේදී දූෂණය පිළිබඳව අතීතයට අපිට යන්න සිද්ධ වෙනවා. අල්ලස් පනතක් මේ රටේ පළමු වරට 1954 තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ වගේම 1994 පනත අනුව තමයි අපි අවුරුදු 29ක් මේ වෙනකොට මේ වංචා හා දූෂණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරලා තියෙනවා. කියන්න කනගාටුයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අපි සංඛ්‍යාලේඛන බලපුවම අද වෙනකොට පැමිණිවලින් 3%කටත් අඩුවෙන් තමයි මේ වංචා හා දූෂණ පිළිබඳ නඩු පවරලා තියෙන්නේ. එතකොට නඩු පවරන්නේ 3%කට අඩු නම් මේවා ඉල්ලා අස්කර ගැනීම, ඒ වගේම මේවා අපතේයම්, ඒවා හැරුණු කොටගෙන මං හිතන්නේ මේ රටතරං හොරුන්ට හොඳ රටක් මං හිතන්නේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී කියනවා, මේ රටේ දැන් මේ අලුතෙන් දූෂණ විරෝධී පනතක් අපි සම්මත කරගත්තත් ඒක ක්‍රියාත්මක කරන්න නැත්තම් ඒකෙන් බේරෙන්න මේ රටේ හොරුන්ට අවස්ථාවක් තියෙනවා නම් මං හිතන්නේ අපේ අතීතයේ සිදුවුණු දේම තමයි අනාගතයේත් සිද්ධ වෙන්නේ කියලා මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. අපි දැක්කා පහුගිය කාලවල් වල වැඩියෙන්ම හිරේ ගියේ මේ දූෂණ විරෝධී ඒ පරීක්ෂණ වලින් ඒ හොරු නෙමේ ඒ හොරු අල්ලන්න පත් කරපු පොලිස් නිලධාරීන් තමයි වැඩියෙන්ම හිරේ ගියේ. එතකොට අපිට අනාගතය ගැන බලනකොට කවුරු හරි මේ අල්ලස්සා දූෂණ කොමිෂන් වලට පත්වෙන උදවිය ඒ වගේම මේවා ඇතුලේ විමර්ශනකරන්නට පත්කරන පොලිස් නිලධාරීන් කොයි විදියට තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන ඒ වගේම ඒ අවදානම අරගෙන මේ පරීක්ෂණ කටයුතු මේ රටේ බලවත් පුද්ගලයන්ට එරෙහිව කරයිද කියලා අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අද අපි දන්නවා මේ ආණ්ඩුව රඳා පවතින්නේ හොරු මත. මේ ආණ්ඩුව හොරු මත රඳා පවතින හින්දා හොරු හිරේ දැම්මොත් එහෙම මේ ආණ්ඩුව නැහැ. ඒක තමයි මේකේ සරල උදාහරණය. ඒ හින්දා අලුත් ඡන්දයක් ඇවිල්ලා ජනතාව තීරණය කරනකම් මේ රටේ මේ පාර්ලිමේන්තුවට ඒ වගේම අනිත් ඉහළ තනතුරු වලට තොර මේ හොරු පත් කරන්නේ නැහැ කියලා මේ මොන පනත් ඒ වගේම මොන නීති ගෙනාවත් ඒවා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න අපේ රටේ තත්ත්වය. දැන් අපේ රටේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව අපේ රට දූෂණය හා වංචාව අනුව ඉන්දියාවටත් වඩා පල්ලැහැන් තියෙන. ඉතියෝපියටත් වඩා පල්ලැහැන් තියෙන. රුවන්ඩාවට වඩා පල්ලැහැන් තියෙන. ඒක වෙන්නේ නැතුව තියෙයිද අපේ අධිකරණ ඇමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා චෝදනාවක් කරනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධියට ඇමරිකන් ඩොලර් මිලියන 250ක් බැංකුවක අල්ලසක අරගෙන දැම්මයි කියලා. දැන් අද වෙනකොට ඒක මොනවත් විමර්ශනය වෙලා තියෙනවද? දැන් පහුගියදා මේ තේරින්කාරක සභාවක් දැම්මා. මමත් ඒකේ සමාජිකයෙක්. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධිය පිළිබඳව හොයා බලන්න. ඒකට නීතිපති තුමා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ නීතිඥයෝ ඇවිල්ලා හිටියා. එතකොට දැන් අපි මේක ගැන ඇත්තටම ප්‍රශ්න කරාම ඇත්තටම මේ පරීක්ෂණ දැන් අධිකරණ ඇමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ මේ ගැන සඳහන් කරලා ඒක ඉස්සරහට යන්නේ නැත්නම් අනිත් විමර්ශන පිළිබඳව කවර කතාද? ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා මේ රටේ මේ අනාගතය හදන්න නම් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවට ඔබෙන් ගිහිල්ලා මේ රටේ ජනතාව මේ හොරු පන්නන ඒ ව්‍යාපාරය අතර ගන්න ඕන. ඒ හොරු පන්නන ව්‍යාපාරය මං හිතන්නේ අපි අරගලයේ යම් සාධක දැක්කා. නමුත් අරගලයේ ඒ සාධක හරියට ගොනු කරලා මේ රටේ කවුද මේ රටේ පාලනය කරන්න ඕනේ කියලා හරි මතයක් නැති හින්දා ඒක අසාර්ථක වුණා. අපි මේ අවස්ථාවේදී කියනවා මේ පනත් කොච්චර ගෙනාවත් ඒ ජනතා මතයක් නැත්නම් මේ රටේ හොරු හිරේ දාන්න ඕනේ කියලා ඒක ඡන්දකින් ඒ ජනතාව ඒක සනාත නොකරොත් මේ රටේ හැමදාම හොරුන්ට තැනක් තියයි කියලා ඒක කියමින් මම කතාව අවසන් කරනවා.
ස්තුතියි. ඔව් අමතුමා කතා
කරා. ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා එක්ස්ප්‍රෙස් පර්ල් එකේ සිද්ධියක් සම්බන්ධව. ඔව් මම කිව්වා මේ පාර්ලිමේන්තුවට ඔබතුමාලගේම පක්ෂයේ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ගරු අජිත් මාන්නපිරෝ මහත්මයා තමයි මට ඒ තොරතුරු දුන්නේ. ඒ තොරතුර මම CID එකට දුන්නා. CID එකට මම ප්‍රකාශයකුත් දුන්නා. එතකොට අජිත් මාන්නපිරෝ මහත්මයාගෙන් ප්‍රකාශයක් ගන්න ගියපුවාම CID එකට ඔහු කියලා තියෙන ඔහුගේ ටෙලිෆෝන් එකේ දත්ත නැකිලා කියලා. හැබැයි ඒක දැන් උසාවියට වාර්තා කරලා ඒ පිළිබඳව ඉන්ටර්පෝල් පොලිසියට දැනුම් දීලා තොරතුරු ලබා ගන්න පොලිසිය සියලු කටයුතු කරනවා. එතන වංචාවක් දූෂණයක් වෙලා තියෙනවා කියලා අපි දැක්කා. ඒක දැන් අපි ඔබතුමාලාට බාර දීලා තියෙන්නේ හොයන්න කියලා. පාර්ලිමේන්තුවේ සෙලෙක්ට් කමිටි එකක් කිව්වේ මම. ඒ අනුව කාරක සභාවක් පත් කරලා තමුන්නාන්සලා ඒකට පත් කරලා තියෙනවා. ඔබතුමාලා දැන් හොයන්නේ ඒක.
ඔව් මන්ත්‍රීතුමා.
ඇමැතිතුමා ඔබතුමා අවශ්‍ය නම් ඔබතුමා කැමති නම් ඒ සිලෙක්ට් කමිටි එකට ඉස්සරහට ඇවිල්ලා ඔබතුමා දන්නේ තොරතුරු එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සිලෙක්ට් කමිටි එකට ඉස්සෙල්ලා ඇවිල්ලා ලබාදෙන්ට ඒ සාක්ෂි ලබාදෙන්ට ඔබතුමා කැමතිද?
ගරු සභාපතිතුමනි, මම දන්න තොරතුරක් සම්බන්ධ එක්ස්ප්‍රස් පර්ල් නෙවේ ඕනම එකක් සම්බන්ධව නීතියට සහය වෙන්න ඕන අවස්ථාවල්ල පොලිසිය වෙන්න පුළුවන්. එතකොට ඔබතුමාලගේ කාරක සභාව වෙන්න පුළුවන්. මේ ඕන එකට ගිහිල්ල මම සාක්ෂි දෙන්න ලෑස්ති. මම පාස්පුවිරිද බෝම්බ ප්‍රහාරය සම්බන්ධව කමිටුවට ගිහිල්ලා සාක්ෂි දුන්න පැය පහක්. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි කැඳවන වෙලාව මම දවස් දෙකක් සාක්ෂි දුන්නා. ඒ නිසා මම ඔය අනිත් අය වගේ කට උත්තරයක් ගන්නකොට ප්‍රකාශයක් දෙන්න කෙනෙකුට අධිකරණයට දුවලා ගිහිල්ලා තහනම් නියෝග ඉල්ලන්නේ නැහැ කවදාවත්. ඒ සහය මම දෙනවා. ඒක පුරවැසියෙකුගේ වගකීම.
බොහොම ස්තුතියි. මීළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගුණසේන සභාපතිතුමනි, මට තව විනාඩි 7ක් විතර ඕනේ අපේ රාජ්‍ය ඇමතුමාගෙන් ගන්න කියලා එතුමා කිව්වා. අධිකරණ රාජ්‍ය ඇමතුමා. ගුණසේන සභාපතිතුමනි, අද දවසේ ඉතාම වැදගත් පනතක් පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ දූෂණ විරෝධී පනත. අපි රජයටත් ගරු අධිකරණ ඇමතුමාටත් මේ සම්බන්ධයෙන් උනන්දු වෙච්ච සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මෙම පනත ඉදිරිපත් කිරීම පිළිබඳ. මේ පනත පිළිබඳ විපක්ෂය අද උදේ ඉඳලා අදහස් තරනවා අපි අහගෙන හිටියා. හැබැයි මේ පනත අධ්‍යයනය කරලවත් මේ පනතේ තියෙන අඩුපාඩුකම්වත් හොරුන්ට රිංගන්න බැරි ක්‍රමයක්වත් කතා කරේ නැහැ. හැමෝම කතා කරන්නේ පරණ ඒ කාලේ කරපු හොරකම්. දැන් අපි අන්තිමට කතා කරපු නිරෝෂන් මන්තුමත් කිව්වා මේ හොරු ඉන්න ආණ්ඩුව මේ වගේ නීති ගෙනෙයිද කියලා. 2015 ඉඳලා 20 වෙනකන් අපිත් ඕක කිව්වා. අපි ඕගොල්ලන්ට හොරු කියනවා, ඕගොල්ලෝ අපිට හොරු කියනවා. හැබැයි අපි දෙගොල්ල ඇඟිල්ල දික් කරනවට වැඩිය හොඳ නැද්ද? අපි දෙගොල්ලම එක්කහුවෙලා මේ හොරුන්ට රිංගන්න බැරි වෙන නීතියක් මේකට ගෙනාවනම්. ඒ නිසා ඔබතුමාලගේ සංවාදයේ අපිට අවශ්‍ය මේ පනතේ හොරකම් කරන්න බැරි, රිංගන්න බැරි නීති ටික කියන්නේ. ඒක දෙන්න ඇමතිතුමාට. ඒකයි කරන්න ඕනේ. තමුන්නාන්සේලා ඒක කියන්නේ නැතුව තමුන්නාන්සේලා අරයට මෙයට ඇඟිල්ල දික් කරලා ඉඳ ගන්නවා, කාලෙත් ඉවරයක් කරගන්නවා. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ මේ පනතේ අඩු ගන්න මේ පාරවත් උපරිම දඩුවන් දෙන්න පුළුවන්, උපරිම නීති සකස් කරන්න පුළුවන් පනතක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න විපක්ෂයේ සහයෝගයයි අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රසන්නේ සභාපතිතුමනි, මේ රටේ දූෂණ එහෙම නැත්නම් මේ හොරකම් නවත්වීම සඳහා ඉතිහාසයදල ගත්තුතින් අපි දැක්කා මේ හතරවෙනි අවස්ථාව. අපි මුලින්ම අල්ලස් දෙපාර්තමේන්තුව 1954 ස්ථාපිත කරාට පස්සේ මට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ එතුමියගේ ඉලෙක්ෂන් ස්ලෝගන් එක තිබ්බේ දූෂණයට තිත. එතුමිය කිව්වා එතුමයි ජනාධිපති වුණාට පස්සේ එතුමිය පළවෙනියටම කරන්නේ හොරකම නවත්තනවායි කිව්වා. ඒ අනුව එතුමිය 94 ජයග්‍රහණය කරලා අල්ලස් පනත 21 1994 අංක 21 දරන පනත ගෙනෙල්ලා මේ දෙපාර්තමේන්තුවට තිබ්බ මේක අල්ලස් කොමිෂන් සභාවක් කියලා මේ රටේ ස්ථාපිත කරා. අපේ ජීඑල්පී රිසමතුමා තමයි ඒක ඉදිරිපත් කරේ. අද මෙතන හිටියනම් මම එතුමට එතුමගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. එතකොට 1994 මේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ස්ථාපිත කරනවා. හැබැයි මේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ස්ථාපිත කරත් එතුමිය අවංක චේතනාවෙන් මේක ආරම්භ කරත් මේක මහපොළොවේ යථාර්ථයක් කරගන්න බැරි වුණා. 2014 ජනාධිපතිවරණ එනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ වේදිකාවේ වැඩිම රනිල් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාවේ වැඩිම රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමත් එක්ක මැතිවරණ වේදිකාවේ කතා කරේ හොරකමට රේව ජනතා විමුක්ති පෙරමුණ. දැන් චන්ද්‍රිකා මැතිණිය අල්ලස් දූෂණ කොමිෂමේට වෙනම ස්ථාපිත කරනවා, ඒක අසාර්ථකයි. අනුර කුමාර දිසානායක මහත්තයා මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ආණ්ඩුවක් හදනවා, හදලා මේ අල්ලස් කොමිෂමෙන් එහා ගිය වෙනතනක් ස්ථාපිත කරනවා. ඒ තමයි දූෂණ විරෝධී කමිටුව. මුලස්සනේ සභාපතිතුමනි, 2015 ජනවාරි මාසයේ 29 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දීලා මේකට සියලු බලතල දීලා මේ රටේ හොරගම් කරපු සියලු දෙනාට විරුද්ධව නඩු දාන්න අවශ්‍ය වැඩපිළිවෙල හදනවා. මේකට ලොකුවම ඉල්ලීම මේකෙදි පහුගිය කාලේ ඒ මැතිවරණ වේදිකාවේ හොරගම් ගැන කතා කරා. මෙතන ඉන්න අපේ සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා, චම්පිකරණවක ඇමතිතුමා, ඒ වගේම අපේ අනුර කුමාර දිසානායක මන්තුමා මෙතුමාලා කිව්වා මේ පිළිබඳ. ඒ නිසා එතුමාලත් මේ කමිටුවේ සමාජිකයෝ කරා. දැන් මගේ ළඟ තියෙනවා ජාතික විධායක සභාව යනු කැබිනට් මණ්ඩලය ස්ථාපිත කරන ලැබූ දූෂණ විරෝධී කමිටුව. මේක 13 දෙනෙක් ඉන්නවා. මංගල සමරවීර පාටලි චම්පික රණවක රවුෆ් වගේ අපේ සරත් පොන්සේකා මැතිතුමා සම්බන්ධන් අනුර කුමාර සේනායක වැලියමුණ මේ සියලු දෙනාම පත් කරා. මේ පත් කළා මේකට තව අනු කමිටුවක් දැම්මා. දැන් අනු කමිටුවක් දාලා දැන් මේ දවස්වල ලෝකේ වටේට ගිහිල්ලා හොරකම් ගැන කතා කරන අනුර කුමාර සේනායක මහත්තයා මේ ඔක්කොම හොරු කියනවනේ. දැන් 2015 මේ කැබිනට් පත්‍රිකාවෙන් මේ හොරකම් නවත්තන්න වැඩිම බලතල දෙන්නේ කාටද? මේක ශනික ප්‍රතිචාර කමිටුව. මේ කැබිනට් මණ්ඩලයෙන් පත් කරන ශනික ප්‍රතිචාර කමිටුව කවුද ඒකේ සභාපති? ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක. ෆොන්සේකා මන්ත්‍රීතුමාට මතක ඇති. එතුමා තමයි මේ කමිටුවේ සභාපතිවරයා හැටියට පත් කරන්නේ. එතුමාගේ යටතේ තෝරාගත් රාජ්‍ය නිලධාරීන්, තෝරාගත් පොලිස් නිලධාරීන්, නීතිඥයන්, මූල්‍ය විගණන විශේෂඥයන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සියලු දෙනා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ
මාෂල් ෆොන්සේකා මැතිතුමා
ඔබතුමා විවාදයකට එනවා තර්ක කරනවා නෙමෙයි. ඒ නම් කිව්වනේ ඔබතුමා අනුර කුමාරගේ මගේ. එතුමා දවස් දෙකක් කියලා නැවතුණා. මම දවස් දෙක තුනක් ගිහිල්ලා නැවතුණා. ඒ කමිටුව ක්‍රියාත්මක වෙච්ච ආකාරයක බාර හිටපු අය සභාපතිලා වැඩ කරපු ක්‍රමවේදය අනුව අපට වැටහුණා මේක වැඩි දුර යන්නේ නැහැ කියලා. ඒකන් තමයි අපි ඒක සහභාගී වුණේ ඊට පස්සේ.
අනුර කුමාර රස්සයානක මන්තුමා සහභාගී නොවුණට ඒ කමිටුවේ ලේකම් මැටිට කතා කරේ විජේපාලයාගේ ප්‍රයිවට් සෙක්‍රටරිය. ඒ අවුරුදු දෙකමාර පටි අරගෙනක් තියෙනවා වාහන අරගෙනක් තියෙනවා. විජේපාල මහත්මයා මේ සියලු කටයුතු කරලා නඩු දාලා ඒ සියලු ටික මෙහෙව්වේ යා.
ඔව් 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 අම්තු.
ඒව ගැන මම විවාදයකට මුකුත් වෙන්නේ නැහැ. විස්තර මන් දන්නේ නැහැ. මම අර දන්න ටික තමයි කිව්වේ.
සේකා මන්ත්‍රීතුමා මම මේ කිව්වේ මේ ඉතිහාසයේ මේවට ගත්ත පියවර පිළිබඳ. මොකද අල්ලස් කොමිසම චන්ද්‍රිකා කුමාරතුංගම බැඳින පනතකින් වෙනස් කරලා ඒක කරන්නේ නැහැ කියලා හිතලා මේකට දේශපාලත්වෝ බැඳි වුණා. මේ රටේ හොරකම ගැන වැඩිම කතා කරන අනුර කුමාර දිසානායකට දුන්න මේකේ වගකීම ඔබතුමාට කියන්නේ ඒ විතරක් නෙවෙයි. මගේ ළඟ තියෙනවා අනුර කුමාර දිසානායක මහත්මයාට ඒ පත් කරපු. එතුමාට දෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. එතුමාට දෙනවා FCID එක හදලා. එතුමාට දෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතුමාට දෙනවා පොලිසිය. එතුමාට දෙනවා නීතිඥයන්. මේ සියලු දෙනා දීලා මගේ ළඟ තියෙනවා දූෂණ විරෝධී කමිටුව. ඒ කමිටුවේ ශනික ප්‍රතිචාර කමිටුවේ අධ්‍යක්ෂක කවුද? ආනන්ද විජේලාල්. කවුද ආනන්ද විජේලාල් කියලා කියන්නේ? අනුර කුමාර දිසානායකගේ පුද්ගලික ලේකම්. එයාගේ පුද්ගලික ලේකම් අවුරුදු දෙකමාර පටි ගන්නවා. 2015 ඉඳලා 17 වෙනකම් පටි ගන්නවා. තමුන්නාසලට මතක ඇති 2015 පැන දිනලා තමුන්නාසලගේ ආණ්ඩුව යටතේ හැමදාම අනුර කුමාර දිසානායක කට්ටිය දාලා ගිහිල්ලා පැමිණිලි දැම්මා. හැම කෙනාටම විරුද්ධව දැම්මා. විපක්ෂයේ හිටපු අපි හැමෝටම නඩු දැම්මා. නඩු දාලා පැමිණිලි කරා. කමක් නැහැ. පැමිණිලි කරා නඩු දැම්මා. මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් මේ රටේ ලෝකේ වටේ ගිහිල්ලා හොරකම් ගැන කතා කරන අනුර කුමාර දිසානායක පටි අරගෙන වරප්‍රසාද ලැබලා නීතිපති තියාගෙන පොලිසිය තියාගෙන FCID හදලා අවුරුදු දෙකමාරක් මේ හොරකම් නවත්තන්න කටයුතු කරා. කරගන්න පුළුවන් උනාද? මොකද්ද කරේ? ඉතින් ඒ නිසා ඔබතුමාට මේ කියන්නනේ පොලිසිය කවුද? ශානි අබේසේකර, ප්‍රේමරත්න, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, වීරසේන, නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුර කුමාර දිසානායකට අනුයුත් කරනවා. CID එකෙන් අනුර කුමාර සේනක ඩිරෙක්ටර් කෙනෙක් දෙනවා. මේ ඔක්කොම දෙනවා. අනුර ඉල්ලන ඔක්කොම දීලත් 2019 වෙනකන් මේ කටයුතු කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ පිළිබඳ අධ්‍යයනය කරාට පස්සේ මේ පිළිබඳ තීන්දුවක් ගත්ත ගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අලුත් පනතක් ගේන. ඒ නිසා දැන් අද අලුත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ පනතට අනුව අපි විශ්වාස කරනවා මේ පනත ඉදිරිපත් කිරීමේදී මේ 2094 අංක 21 දරන පනතේ අඩුපාඩුකම් හඳුරගෙන මේ පනත සකස් කරයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා ගරු ඇමතුමනි මගේ මතය නම් අද මේ පනත සාකච්ඡාවට ගන්න එපා කියලා. මම නම් කියන්නේ මේකේ තව තියෙන අඩුපාඩුකම් ඒවත් හදලා දාන එක හරියට හදන්න. අල්ලස් දෙපාර්තමේන්තුවට බැරි වෙච්ච එක, චන්ද්‍රිකා කුමාරතුංග මැතිරියට බැරි වෙච්ච එක, අනුර කුමාර දිසානායක මහත්තයාට බැරි වෙච්ච එක අඩු ගානේ ඔබතුමාගේ කාලේ හැරි මේ කාලේ හරි මේ රටේ දූෂිතයි, දේශබාලත්‍ය දූෂිතයි, අරය දූෂිතයි, දූෂිතයි දූෂිතයි කියලා ඇගිල්ල දික් කරන්නේ නැතුව ඒ දූෂිත ගණදෙනු වලට සම්බන්ධ වෙන තරාතිරම නොබලා ඕන කෙනෙකුට දඬුවම් දෙන ක්‍රමවේදයක් මේ පනතට ඇතුළත් කරන්නයි කියලායි අපි කියන්නේ. අපි දැක්ක පරණ අල්ලස් පනත. ඒ අල්ලස් පනත ගත්තොතින් ඒ පනතේ නඩු දාන්න තීරණය කරන්නේ කොමසාරිස්වරු. ඒ කොමසාරිස්වරු ගන්නේ දේශපාලන හිතවත්කම් මත. ඒකට ගන්නේ විශ්‍රාමික නිලධාරීන්. ඒක ප්‍රායෝගික නැහැ.
මගිතන්න ඔබතුමායි කඳුරගෙන තියෙනවා. ඒ නිසා නව මේ අල්ලස් පනතට අනුව මේ අලුත් වැඩපිළිවෙල යටතේ ඔබතුමාට පුළුවන් 62කට අඩු රාජ්‍ය සේවය. මොකද ඒතොර ඒගොල්ලන්ට කමිට්මන්ට් එකක් තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ ඉන්න අය මේකට පත් කරන්න ඕනේ. ඒ නිසා කරු ඇමතිතුමනි මේකට ව්‍යවස්ථාදායක සභාව හරහා පත් කරන්නේ. ඒ නිසා මම මුලින්ම ඔබතුමාට කියන්න ඕනේ. පෙර වැරදි නැවතත් කරගන්නේ නැතුව මේ කොමිසමට නව කොමිසමට පත් කිරීමේදී මේ රටේ ඉතාම බුද්ධිමත් වැදගත් චෝදනා කරන්නේ නැති හොඳ පිරිසක් මේකට පත් කරන්න. ඒ විතරක් නෙමෙයි. ගරු සභාපතිතුමනි මේ අයට හොඳට ගෙවන්න. ඔබතුමා බලන්න සීෂෙල් එක. සීෂෙල්ස් වල ගෙවන හැටි බලන්න. මේ වගේ තැන්වල ඉන්න අයට හොඳට ගෙවනවා. මෙහි වෙලා තියෙන්නේ පොලිසිය නිලධාරියෝ දානවා පරීක්ෂණ දෙන්න. එයාට ගෙවන්නේ පොලිසිය පඩිය. ඉතින් එතකොට ඒගොල්ලන්ට වෙනත් අය වෙලා සල්ලි දෙනවා. ඒ නිසා මේවට හොඳට ගෙවන්න. ඒ නිසා ඔබතුමාගේ මුලින්ම ඉල්ලීමක් කරනවා මේ සඳහා හොඳ රාජ්‍ය නිලධාරීන් තෝරාගෙන මේකට කොමිෂනරට පත් කරන්න කියලා. ඊළඟට මේක ඇතුළ ඉන්න නීති නිලධාරීන් දැන් බ්‍රයිබරි එකට ගත්තොත් නීතිඥයෝ ගන්න මේ පොඩි අලුතෙන් එන උසාවියෙන් මේ ලෝ කොලෙජ් එකෙන් එළියට ගියපු දෙන්න තුන් දෙනෙක් ගන්නවා මේකට. එහෙම බෑ. මේකට ඕනේ එක්ස්පර්ටිස්ලා. මේකට ඕනේ මේකට ගිනුම් කරන්නේ පිළිබඳ. ගිනුම් කරන්නේ පිළිබඳ මේකට අවශ්‍ය ඕනේ බුද්ධිමතුන්. මේක නීතිය පිළිබඳ මේකට ඕනේ බුද්ධිමතුන්. ඒ නිසා ගරු ඇමතිතුමනි ඔබතුමා මේකේ හදලා තියෙනවා ඒක ඉතාම හොඳයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළත් හදලා තියෙනවා. ඒ නිසා දක්ෂ නීතිඥයන් මේ පිළිබඳ දැනුම තියෙන නීතිඥයන් මේ නව අල්ලස් කොමිසමට ඔබතුමා ඉදිරිපත් කරන්න කියනවා. ඊළඟට මේකේ පැමිණිලි විභාග කරන්න ඉන්නේ පොලිසිය. පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳ දැනුම මදි. පොලිස් නිලධාරීන්ට මේක කරන්න අමාරුයි. එයා පොලිසියේ රාජකාරී කරලා මේ කරනවා ඒක අමාරුයි. එක්කෝ එයා පුහුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ සඳහා වෙනත් නිලධාරීන් පත් කරන්න ඕනේ. ඒ කටයුතු දෙක කරේ නැත්නම් අපි ඔබතුමාට කියන්න ඕනේ පරණ අල්ලස් කොමිසමම තමයි නැවත ඔබතුමා ස්ථාපිත කරන්න යන්න. ඊළඟට කරු අමාත්‍යතුමනි. දැන් පරණ කොමිසම ගත්තොත් පරණ කොමිසමේ තියෙනවා පැමිණිලි ඉදිරිපත් කරලා අවුරුදු 10යි 15යි අද වෙනකන් නඩු දාලා නැහැ. ඉතින් අපි අල්ලස් කොමිසමක් මේ අපේ අල්ලස් කොමිසම හදපු ජීඎල් පීරිස් සමිතිතුමා 1994 චන්ද්‍රිකා මෙතිණියගේ පනත ගෙනාවු ජීඎල් පීරිස් සමිතිතුමා ඔබතුමා මේ මුලස්සනේ ඉන්න එකම හරිම හොඳයි. ඔබතුමාගේ පනතේ තිබුණ අඩුපාඩුකක් ඔබතුමාගේ පනතේ තියෙන ප්‍රශ්න පිළිබඳ අපි මේ කතා කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කියාගෙන ආවේ කරු අමාත්‍යතුමනි මේ තියෙන පනත. අපි මේ කියාගෙන ආවේ අඩු ගන්න මේ අලුත් පනතේ හරි. ඒ හිදස් පුරවලයි අඩුපාඩුකම් ටික හදන්නේ කියන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ පරණ පනතේ පැමිණිලි දාලා අවුරුදු 10යි 15යි තාම විභාග වෙලා නැහැ. තාම විභාග කරමින් යනවා. අල්ලස් කොමිසමට පැමිණිලක් කරලා අවුරුදු 15ක් විභාග කරලා නඩුවක් දාන්න බැරි නම් මොකටද අල්ලස් දූෂණ කොමිසම? ඇති වැඩේ මොකද්ද? කෙනෙක් වැරදි කරලා අවුරුදු 15ක් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් තියලා දඬුවම් දෙන්න බැරි නම් ඒ නිසා මේ පනතේ අලුතෙන් අඩු ගානේ පැමිණිලක් කරලා යම් කාල සීමාවක් තුල මූලික විමර්ශනව හරි කරලා යම් දෙයක් කිරීම සඳහා වැඩපිළිවෙලක් ගේන්න ඕනේ. ඒ වගේම මේ පවතින පනතේ වැරදිකාරයෙක් නිවැරදිකාරයෙක් කරන්න පුළුවන් නිවැරදිකාරයෙක් වැරදිකාරයෙක් කරන්න පුළුවන්. එහෙමනම් මොකටද අල්ල? ඒ නිසා අපේ ජීඑල්පී සමතුමා හදපු පනතේ වැරදිකාරයෙක් නිවැරදිකාරයෙක් කරන්න පුළුවන් නිවැරදිකාරයෙක් වැරදිකාරයෙක් කරන්න පුළුවන්. ඒ වගේම අමතුමනි ඔබතුමා හදපු පනතේ අවුරුදු 15ක් යනකම්වත් නඩු දාන්න බෑ. ඒ නිසා නිවැරදිකාරයා නිවැරදි විය යුතුයි. පරීක්ෂණ නොකළ යුතුයි. වැරදිකාරයට විරුද්ධව දඬුවම් දිය යුතුයි. ඒ නිසා මේ හදන අලුත් අල්ලස් තමුන්නාස්සලගේ පනතේ ඒ නිසා එහෙම නැත්නම් අපි කියන අරයට නඩුවක් දාන්න. දැන් ගිහිල්ලා ඉවරලා දැන් ඔබතුමාලා දැක්ක පහුගේ කාලේ මම දේශීය ආදම්බ දෙපාර්තමේන්තුවේ වැරදි ගැන කතා කරා. දේශීය ආදම්බ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහලා මට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කරා. දැන් බලන්න මොන තරම් විහිළුවක්ද කියලා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාලගේ ඉල්ලීමක් කරනවා මේ නඩු දාන මේ පිළිබඳ ඒ හරියට විමර්ශනය කරලා ඒ වැරදි කරුවන්ට දඬුවම් දෙන්න මේ අලුත් ක්‍රමය තුල හදන්න කියලා. ඒ වගේම මේ බොරු පැමිණිලි දාන එක. දැන් මේක ඔබතුමාලට මතකයි ඉලෙක්ෂන් එකක් වුණාම මේක නිකන් පොඩි චිත්‍රපටියක් වුණා. මැතිවරණයක් වෙන ගමන් අල්ලස් දූෂණ කොමිසමට ගිහිල්ලා පැමිණිලි දානවා. පෝලිමේ යනවා ටීවී එකේ යනවා. 2015 දූෂණ හඳුන්නෙත් එක උස්ස ගන්නත් බෑ. එච්චර මේ ෆයිල් තියෙනවා. ෆයිල් කරේ තියාගෙන යන්නේ. හඳුන්නෙත් ෆයිල් කරේ තියාගෙන කියලා දැම්මේ. එතකොට හඳුන්නෙත් ෆයිල් එක තියෙනවා. අපි දැක්ක මේ ඊයේ පෙරේදාත්
අනුරාධපුරයේ විනාඩි 2ක කාලයක් තියෙනවා.
ගරු ඇමතිතුමා දෙන්නම් කියලා කිව්වා. ඉතුරු ටිකක් දෙන්නම් කියලා කිව්වා රාජ්‍යමතුමා. එතුමාගේ කාලෙන් දෙන්නම් කිව්වා. ගරු රාජ්‍යමතුමා මං කව ඔබතුමාගෙන් වෙලාව. ඒ නිසා ගරු මුලසනේ සභාපතිතුමනි අපි ඔබතුමාට කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පැමිණිලි දැම්මා. දැන් අද බලන්න අනුරාධපුර සේනාක මහත්තයා ඇවිල්ලා කියපු බොරුව. දැන් අද තාම බොරු කියනවා ඇවිල්ලා. අද ඇවිල්ලා කියනවා අල්ලස් දූෂණ කොමිසමට දාපු නඩු 94ක් 2019 ගෝඨාභය රාජපක්ෂ පත් වුණාට පස්සේ ඉවත් කරගත්තයි කියලා කිව්වා. මේක මොන තරම් වැරදිද? බලන්න රට නොමග යවන්න කියන දේවල්. ඔව් 2019 නඩු 94 කල්ලස් කොමිසම අයින් කළා දිනවා. ඇයි? ඒ අධික මහා අධිකරණයේ විනිසුරුතුමියක් විසින් දීපු නඩු තීන්දුවක්. පොල්වත්ත මැතිණිය විසින් නඩු තීන්දුවක් දෙනවා. කොමිසමේ කොමසාරිස්වරු 3 දෙනා අස්සම් කළා නැත්නම් නඩුව ගෙනියන්න බැහැ කියලා. ඒ අනුව එහෙම කොමසාරිස්වරු 3 දෙනා අස්සම් කරපු නැති නඩු 94ක් ඉවත් කරා. ඒකෙන් දැන් 63ක් දාලා තව 26ක් හිටානේද දාන්න තියෙනවා. 4යි සාක්ෂි නැතු දාන්නේ නැත්තේ. ඒ නිසා අනුර කුමාර ඉස්සනායක මහත්තයා 2015 බොරු කිව්වා. අදත් බොරු කියනවා. හැමදාම බොරු කියනවා. ඒ නිසා අල්ලස් දූෂණ කොමිසෙ කිසිම නඩුවක් ඉවත් කරගෙන නැහැ. තාක්ෂණික හේතු මත ඉවත් කරපු සියලු නඩු නැවත පවරලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මෙම බොරු කියන්න එපා. දේශවල දැන් දැක්කනේ ඕස්ට්‍රේලියාව යනවා, සිඩ්නි යනවා, මෙල්බන් යනවා, සෙල්ෆි ගහනවා. අනුර කුමාර ශානක මහත්තයාගේ සිඩ්නි ගිහිල්ලා අඳපු ඇඳුම බැලුවාම මං හිතන්නේ එතුමා ඇඳගෙන ගියපෑ ඇඳුමම ලක්ෂ 4ක් විතර වටිනවා. මං බැලුවා එතුමා දාලා තියෙන සපත්තු දෙක. අපේ සපත්තු දෙකට වැඩිය වටිනවා එතුමාගේ සපත්තු දෙක. එතුමාගේ බෙල්ට් එක බැලුවා. එතුමාගේ කලිසම බැලුවා. එතුමාගේ ජැකට් එක බැලුවා. හා ඒ ගිය බිස්නස් ක්ලාස්. අනුර කුමාර ශානක මහත්තයා බිස්නස් ක්ලාස් යන්නේ. එහෙ හෝටල් වල ඉන්නේ. බෙල්ට් එක ලක්ෂයයි කලිසම ලක්ෂ 2යි. ඉතින් හොඳයි. අපිත් කැමති ඕකෝ අපි දන්නවා අන්තිමට කියලා හිටින්නේ උතන තමයි කියලා. අපේ නුවරළිය මිත්‍රයා බලාගෙන ඉන්නවා පරණ යාළුවා හින්දා කතාව තියා. ඉතින් ඒ නිසා අපි කියන්නේ තාම බොරු කියන්න එපා. තාම බොරු කියන්න එපා. ඒ නිසා අල්ලස් දූෂණ කොමිසම කිසිම නඩුවක් ඉවත් කරගෙන නැහැ. ඒ නිසා ඒ පත් කරලා තියෙන සියලු වට නැවත නඩු දාලා තියෙනවා. ඒ වගේම අපි මේ නව පනතේ අපි ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමනි. මේ නඩු දානකොට අපි හිතමු පැමිණිලි ඉදිරිපත් කිරීමේදී මේ පනතේක නැහැ. ඒ නිසා අමතුමාගේ අවධානයට යොමු කරනවා. අපි හිතමු 20යි 23 ජනවාරි පළවෙනිදා පැමිණිලිලක් දානවා එකනේ. ඒතොර තව එකකට දානවා 20යි 24 ජනවාරි පළවෙනිදා. හැබැයි 20යි 23 ජනවාරි පැමිණිල්ල විභාග කරන්නේ නැහැ. අර 24 එක විභාග කරනවා. මොකද පුද්ගලයා මත තමයි පැමිණිලි විභාග වෙන්නේ. එහෙම කරන්න බෑ. පුද්ගලයා මත නෙවෙයි පැමිණිලි විභාග කරන ක්‍රමවේද. දැන් මේක ඔබතුමා ලා මාස 3කට සැරයක් ප්‍රෝග්‍රස් එක පාර්ලිමේන්තුවට දාලා මේකේ පනත ගොඩක් හොඳ තියෙනවා. මම නෑ කියන්නේ මේක ඉතාම හොඳයි. හැබැයි මේක තව රිංගන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. ඒ නිසා තවත් GLP සමතුමාගේ පනතක් බවට මේකපත් කරන්න එපා. මේ පනත ආයේ කෙනෙකුට වැරදි කරගන්න බැරි වෙන මේ වගේ රිංගන්න බැරි වෙන ක්‍රමවේදයක් හදන්න කියන එකයි කරුවේ අමතුමනි අපි ඔබතුමාට කියන්නේ. ඒ වගේම අපි ඔබතුමාට කියන්න ඕනේ මේ අල්ලස් දූෂණ කොමිසමේ මේ ඔබතුමාලගේ ආයතනයේ විභාග කිරීමේදී දැන් මේ බණින්නේ දේශපාලඥයටනේ. දේශපාලඥය හොරු. මේ පාර්ලිමේන්තුවේ 225ටම බයිනවා. 225ටම හෙන ගහපන් කියනවා, බණිනවා, වැරදිකාරයෝ කියනවා. මේකේ පහක් 10ක් නැහැ කියන්නේත් නැහැ. හොදබඩු ඉන්නවා. අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි අපි කියන්නේ මේ දේශපාලඥ එහාටගේ රාජ්‍ය සේවය. මේක ගැන කවුද කතා කරන්නේ? මේ ගැන මොකද විකටනය කරන්නේ? දැන් අපි පහුගිය දවස් ටිකේ කෝප් එකට ගෙන්නනවා මේ ආයතන ටික. ඔබතුමා ගත්තොතින් රේගුබදු දෙපාර්තමේන්තුව. රේගුවේ තියෙන දූෂණ අක්‍රමිකතා. ශ්‍රේගුවේ සමහර නිලධාරීන් අරගෙන නැති හිඩකඩන් දේපල වත්කම් මේවා ගැන බැලුවොතින් අපි ගෙනාව සුරාබදු දෙපාර්තමේන්තුව. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා ඉන්නේ ඇමරිකාවේ. ගෙදර තියෙන ලොස් වේගාස් වල. එයා යනවා මාස 3කට සැරයක් ඇමරිකාවේ. කවුද මේවා ගැන හොයන්නේ? දෙවණියට ඉන්න නිලධාරියා සුරාබදු දෙපාර්තමේන්තුවේ කුඩු කිලෝ 5ක් එක අහුණා. එයා තමයි දෙවණියට ඉන්නේ. කවුද මේවා ගැන හොයන්නේ? වත්කම් පරකම් ප්‍රකාශ දෙනවා සුරාබදුවේකි. ඊළඟට රේගුවේ දෙනවා වත්කම් පරකම් ප්‍රකාශ. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දෙනවා. කවුද මේවා ගැන හොයන්නේ? දැන් අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ගෙනාවා. අපට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මට ඇවිල්ලා කියනවා මට තොරතුරු දුන්නා. අද මම කැදෙව්වා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොමසාරිස්ව එක පිළිගත්තා. කොළඹ එක්තරා ව්‍යාපාරිකයෙකුට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියුමක් ඇව්වා මිලියන 100ක් ටැක්ස් ගෙවන්න කියලා. ආදම් බදු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මේ ඊයේ පෙරද විශ්‍රාමකේ කොමසාරිස් වරේ යව ගෙදට ගෙනල්ලා මිලියන 20ක් අතයට අරගෙන මිලියන 100 ෆයිල් එක වැහුවා. කවුද ඒව ගැන හොයන්නේ? කවුද ඒව ගැන කතා කරන්නේ? දේශපාලඥයා විතරයි කියන්නේ. හැබැයි රාජ්‍ය සේවයේ සිදුවෙන දූෂණ අක්‍රමිකතා අපි දැන් කෝප් එකට ගේනවා. අපි නෙවෙයි මේවා කරන්නේ. ටෙන්ඩර් වල ඉඳගන්නේ දේශපාලඥයාද? ටෙන්ඩර් බෝඩ් එකේ ඉන්නේ අපිද? ටෙක්නිකල් කමිටියේ ඉන්නේ අපිද? ඉවැලියුෂන් කමිටියේ ඉන්නේ අපිද? මේන් ටෙන්ඩර් බෝඩ් එකේ ඉන්නේ අපිද? මේ සියලු දේ කරන්නේ රාජ්‍ය නිලධාරී. හැබැයි දේශපාලඥයා හොරා කියලා දේශපාලඥයාට ගන්නවා. මේවා ගැන කවුද බලන්නේ? ඒ නිසා මේ රාජ්‍ය අංශයේ තියෙන දූෂණ අක්‍රමිකතා පොඩ්ඩක් හොයන්න කරු අමාත්‍යතුමනි. අපි ගත්තොතින් RMV එකේ විශාල චෝදනා ගණනාවක් තියෙනවා. විශාල චෝදනා ගණනාවක් තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඔබතුමාට කිව්වොතින් ප්‍රධාන සුරාබදු නිෂ්පාදනය කරන ස්කාගාරවල බදු ගෙවන්නේ නැහැ. මිලියන 700යි 800යි. හැබැයි ලයිසන් පනතේ දිනවා. ලයිසන් එක කැන්සල් කරන්න පුළුවන්. හැබැයි ලයිසන් කැන්සල් කරන්නේ නැහැ. ඒ රාජ්‍ය ආයතන දූෂණ ක්‍රමිකතා කරනවා. ඒ නිෂ්පාදක දූෂණ ක්‍රමිකතා කරනවා. ඒ නිසා කරු අමාත්‍යතුමනි මේ රාජ්‍ය ආයතනවල ඒ පිළිබඳ විමසන්න ඒ සඳහා දැඩි පියවරක් දැඩි ක්‍රියාමාර්ගයක් ඔබතුමා ගන්න එක නිල්ලීම අපි කරනවා. ඒ වගේම අපි ඔබතුමාගෙන් නැවතත් ඉල්ලීමක් කරනවා මේ නව ඔබතුමා ස්ථාපිතය කරන්න
හදන මේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඔබතුමා අවසානයේ මේ ඔබතුමා හදන ස්ථාපනය කරන මේ ආයතනයේ අපි ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේක අවස්ථා හතරකදී අපි දැන් ට්‍රයල් ගහලා තියෙනවා. අපි 54 පටන් ගත්තා 94 පටන් ගත්තා 2015 පටන් ගත්තා අද 2023 මේ හතරවෙනි මේ රටේ හොරකම දූෂණය නවත්තන්න නීති ගේන අපි ඔබතුමා අපි මේකට බැඳිලා ඉන්නවා එක්සත් ජාතීන්ගේ මේ සමුළුවේ සම්මේලනයට අනුව අපි බැඳිලා ඉන්නවා මේකට ඒ නිසා අපි මේක කරන්න ඕනේ ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ රටේ දේශපාලඥයා අපේ දරුව පාරේ යනකොට අපට සමහරු හිනා වෙනවා ඇඟිල්ල දික් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වම ප්‍රාදේශ සභා සභාපතිවරයෙක් කිව්වම මිනිස්සු සුළුසුළු කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා හැබැයි මේකේ හොරකම් කරන මිනිස්සු පිළිබඳ නැහැ ඉතින් ඒ නිසා කරු අමාත්‍යතුමනි ඒ හොරකම කරනවා නම් ඒක ජනාධිපති වෙන්න පුළුවන් අගමැති වෙන්න පුළුවන් ඇමති වෙන්න පුළුවන් නියෝජ්‍ය ඇමති වෙන්න පුළුවන් මන්ත්‍රී වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංස්ථා සභාපති වෙන්න පුළුවන් එහෙම නැත්නම් අධ්‍යක්ෂ ජෙනරාල් වෙනෙක් වෙන්න පුළුවන් කවුරු වැරදි කරත් වැරදි කරපු කෙනාට උපරිම දඬුවම් දෙන්න ඔහුට අවශ්‍ය උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න මේ පනතට දෙන්න පුළුවන් උපරිම බලතල ඔබතුමා ගේන්නේ කියන යෝජනාව කරමින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා